දැන් මේ තව එකක් තියෙනවා උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් වෙනවා. දැන් මේක තමයි පිටනේ උදේ ඉඳන් උත්සාහ කළේ. වයෝ පඤ්ඤායති වෙනසීමක් වෙනවා. ඉතින් අඤ්ඤත්තම් පඤ්ඤායති. ඉතින් තීතං කියන්නේ ඉන්න කෙනාට අඤ්ඤත්තම් කියන අන්‍ය ආකාරයකට පත් වීමක් වෙනවා. ඉතින් මේක වෙනලා තියනවා කියන්නේ මේ වෙනස් වීමේ නැති වෙනකන් අන්‍යතාවයට පත් වෙනවා කියන එක. ඉතින් මේක කියන්නේ මේ ආකාරයෙන් පොතක අනිත්‍ය ලක්ෂණයේ තේරුම් කර තිබුණයි කියලා. අනිත්‍ය ලක්ෂණයේ නෙමෙයි සංගත ලක්ෂණය. සංගතයේක ලක්ෂණය තමයි උපතක් පේනවා. ඒ වගේම වෙනසීමක් පේනවා. ওই අතර තියෙන වෙනස් වීමක් පේනවා. මෙන්න මේක අනිත්‍යයක ලක්ෂණ නෙමෙයි සංගතයේක ලක්ෂණ. හේතුවක් නිසා හටගත් ඵලයක ලක්ෂණ. ඔය කිව්වේ. අසංගතය කියන්නේ නිවන. අසංගතයේ ලක්ෂණය මොකද්ද? උපතක් පනවන්නේ නැහැ. උපතක් පේන්නේ නැහැ. පත් තුන කෙනාගේ විපරිණාමයක් නැහැ. කෙලවලක් අවසානයක් අහවල් දසින් නිවන ඉවරයි කියලා එකක් නැහැ. මෙන්න නිවනේ ස්වභාවය. ඒ නිසා කියන අසංකතයි. අසංකත නිසාම සකස් වෙච්ච දෙයක් නොවන නිසාම හේතුවකින් හටගත්ත ඵලයක් වශයෙන් ගොඩනැගිච්ච එකක් නොවන නිසා නිවන් දැක්ක කියන්නේ අලුත් ජාතියක හටගත්ත නෙමෙයි. එහෙනම් මොකද්ද මේ? තිබිච්ච කුණා ගෙවිලා ගියා. අලුත් ජාතියක හටගත්තා නම් තමයි උපදා පේන්නේ. තිබිච්ච කහටක් නැති වෙලා ගියා නම් මොකද උපන්නේ? උපන්න නෙමෙයි තිබිච්ච එකක් නැති වුණා. තිබිච්ච කුණා ගොඩනැගි නැගි තිබිච්ච කහටක් එන්නේ නැතුව ගියා. නැවත ගොඩනැගෙන්නේ. අන්න ඒකට කියනවා නිවන. එන හටගත් එකක් නොවන නිසාම විපරිණාමයකුත් නැහැ, වෙනසීමකුත් නැහැ. ප්‍රඥාවෙන් දුන තීරණය අත්තරින් නොවැළී මිදියාම අත්තරීමේ නොවැළීමේ මිදීමේ යම සිද්ධ වුණා නම් අලුත් එකක් හටගත්තා නෙමෙයි අල්ලාගෙන හිටමු ගුණක් යලි යලි අල්ලන්නේ නැතුව අතරුණාම යලි යලි ගොඩ නැගින්නේ නැතුව ගියා. ඇලි ඇලි තිබුණ ස්වභාවයක් ඒ தත්ත්වේ නැති වුණකටන් අර වුණා කෙනේන ගානේ ඇලෙන ස්වභාවය ඉවර වුණා. නොවැළෙන ස්වභාවයට පත් වුණා. අල්ලාගෙන ඒ පස්සේ හබායන මානසිකත්වයක් තිබුණා. දැන් අර වුණු වෙනවා හබායන්නේ නැහැ පස්සේ දුවන්නේ. අත්තරින් නොවැළී මිදී ගියා. දැන් දන්නවා වෙනසක් වෙලා තියෙනවා. අවශ්‍යම වෙනස ඒකයි. තිබුණ පණ්ඩිතෝකයි. ඇලෙන්න හේතුවක් වෙනකොට ඇලෙන්නේ නැතුව ඉඳයි වැරුව තිබුණේ. ගැටෙන්න හේතුවක් වෙනකොට නොගැටි ඉන්නේ කොහොමද? යකො බෙල්ල මිරි කරලා මරන්න වෙනකොට ගහන්න ඉඳි කනබඩ වලින් දුවට ගහන්න නැතුව මම වෙන මොකක් කරන්නේ? ඕවා හිතියේ. හරි වැඩක් නේ ඔය පොල්ලක් අරන් ගහන්න ඉඳලා මූට සද්ද ඔළුව පාත් වෙන්නේද කියන්නේ. මම තියෙන මානසිකත්වය ඔහොම එකක්. දැන් නම් ගහලා බලන්න හැමද කමන්නේ කියලා මට ඉන්න පුළුවන් මානසිකත්වයක් තියෙන. මේක තමයි පුදුම සිද්ධියක් වෙනසුනේ. එන තිවිච් එකක් නැති වෙලා ගියා. තිවිච් ස්වභාවයක් ගොඩනැගෙන්නේ නැති වුණා නිසා අමුතු එකක් ඇති වුණා නෙමෙයි. මෙන්න නිවන ස්වභාවය. මේකද කියනවා අසංකතයි. අසංකතය කියන්නේ සකස් වුණේ නැහැ. හේතුව එනවා. හේතුවක් සකස් වෙන්න තිබිච්ච හේතුව එතන නැහැ. එහෙනම් මොකක්ද සකස් වෙන්න තිබිච්ච හේතුව? අවිද්‍යාව, තෘෂ්ණාව නිසා ගොඩනැගෙන්නේ ඇති වුණා රාගය, ద్వේෂය, මෝහය. ඔන්නේ රාග, ద్వේෂ, මෝහ කියන ආයිති ඒ උදිය හැදෙන්නේ නැතුව ගියා හිතේ. ගොඩනැගින්න. ඒ අරමුණකට හිත ගොඩනැගෙනවා. සාග දෝෂ මොහොනිත හටගන්න පාප මාස ස්වභාවයක් මානසිකත්වය ගොඩනැගිලා හැදින්නේ. අන්න ඇති වෙන වෙනස. ওই වෙනසේ ප්‍රතිඵලය මොකද්ද? සියලුම පව් නැනම් රාග, ලෝභ, දේශ, මෝහ මුල් කරගත්ත සියලුම පාපයන් අංශු මාත්‍රයක්ව ගොඩනැගින්න නැතුව ගියහම කාම ලෝකයේ බැඳෙන්නා වූ රූප ලෝකයේ අරූප ලෝකයේ බැඳෙන මානසිකත්වයේ සාහවලි සාග වශයෙන් කාම රාග රූප රාග අරූප රාග ගෙවිලා ගියහම ඒ ඉතුරු හරියේ විපාකස්කන්ධයේ ගතයි හිතයි වශයෙන් විද්‍යාමානලා පවතිනවා. මරණාසන්න මොහොත වෙනකම්. මරණාසන්න මොහොතෙන් පස්සේ ආයිසරයක් ආයිතින් පුනබ්භවෝගේ නැවත පුනර්භවයක් හටගැන්වීම. නැවත නිර්මාණයක් කරන්න අවශ්‍ය කරන්නා වූ හේතුව නැති නිසා ඒ අවසානය. ඒ විපාකස්කන්ධයේ කෙරවල අවසාන වුණාම නැවත පංචස්කන්ධයකින් ගිච්ච සත්වත්වයක් නැහැ. එහෙනම් තිබිච්ච දුක්ඛස්කන්ධයක් තමයි ගොඩනැගී නැගී තිබුණේ. දුකේ අවසානයේදී තිවිච්ච ඉතුරු විපාකස්කන්ධ විපාක දුක්ඛේ අවසානයේ අනුපරිසේ නිර්වාණය කියන රහතන් වහන්සේගේ අවසානයේ සිද්ධ වෙනවා. අන්න ඒක කියනවා සියලුම දුකෙන් නිදහස්. ඉතින් ඒ ස්වභාවය තමයි යථාර්ථයේ දකින්නේ. ඉතින් අනිත්‍ය ලක්ෂණය මේකයි කියලා මේ සංකත ලක්ෂණය පෙන්නලා තියෙනවා. ඒක වැරදි. පොතරොම කියලා ඇති. ඒක අනිත්‍ය ලක්ෂණය නෙමෙයි. ඔබල කියන්නේ සංකත හේවත් හේතුඵලයක ලක්ෂණ. හේතුවකින් හටගත් එක ලක්ෂණ වෙයි කියන්නේ. ඉතින් ඒක අනිත් පැත්තට පෙට්ලා හිටන් ඉතින් මුලා කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ වෙනස් වීමක් නේද? නැතිවීම නේද මේ අනිත්‍යයි කිව්වේ කියලා ආශාරයක් අදහතර වහින. බැසලා පස්සේ අර අසාරත්වයේ දැක ගැනීමට නිසි දෙයක් නෙමෙයි අනිසි දෙයක් කියලා ධර්මානුකූලව පටිච්චසමුප්පාදානුකූලව දැනගන්න විට හැකියාව නැති වුණාම ආශාරය දහමෙහි යථාර්ථය දැකලා ලෝකේ අසාරයි කියලා අතහැරිය නොහැලී මිදියන මානසිකත්වයේ ගොඩනැගෙන තිබිච්ච මාධ්‍යයට ආයි බහරක් වදිනවා. ඊට පස්සේ ආශාරය පැටලෙනවා. ඉතින් ඒ නිසා දකින්න ඕනේ අනිසි බව පෙන්වුවා මිසක් අනිත්‍ය කියන එකට පෙන්වුවා වචනයක්. ඒකට පෙන්වන්නේ අනියත අද්දුවා වචන දෙකක් තියෙනවා ස්ථිර නැති බව පෙන්නන. අද්දුවන් ජීවිතං දුවා මරණ. ජීවිතේ ස්ථිර නැහැ. මරණේ ස්ථිරයි. ජීවිතං අනියතං මරණ නියතං. ජීවිතේ අනියතයි. මරණේ නියතයි. ඔය ස්ථිර හෝ ස්ථිර නැහැ කියන වචන දෙක ගත්තේ ඔය වචන දෙකයි. පාළි. අනිත්‍ය කියන වචනේ ගත්තේ අනිසි කියන්නේ. නමුත් ඒක අද ස්ථිර නැහැ කියන දුන්න අදහසම ඒකට දීලා තියෙනවා. දුන්නාට පස්සේ අනිත්‍ය කියන වචනේ තිබිච්ච දහම්මාර්ථයේ මැකිලා ගියා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා ආනන්ද හාමුදුරුවන්ට. එහෙනම් ඒ දේශනාලි විස්කහා කරන්නේ කොහොමද? කතමාචානන්ද අනිත්‍ය කතමාචානන්ද සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා. ආනන්ද මේ සියලු සංඛාර පිළිබඳව අනිත්‍යයි කියන සංඥාව මොකද්ද? ඉදානන්ද බිකු සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා. මෙන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව විග්‍රහ කළා. ගිරිවානන්ද සූත්‍රයේ කොහොම පිරිත් පොතේ වුණ කිනු බලා ගන්න පුළුවන්. ගිරිවානන්ද සූත්‍රයේ සබ්බ සංඛාරයේ සබ්බ ලෝක සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන කොටස විග්‍රහ කරලා තියෙනතන බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව හොඳට පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේ සබ්බ සංඛාරවල අවස්ථා තුනකින් පෙන්වන දකින්ද අනිත්‍ය සංඥාව. අනිසි බව දකින්න කාරණා තුනක් පෙන්වනවා. අට්ඨියති. හරියට මේ සංඛාරවල ස්වභාවය මොකද්ද? ඇට ගොඩක් වගේ ඇටවල ස්වභාවය. උපමාවක් දුන්නා. ඇට වගේ කිය. ඇට උපමා කලේ මොකේද? අන්න ලෝවැද සංගරාවේ තියෙනවා එදාති විච්ච අට්ඨියති කියන එකේ උපමාව සිංහල අර්ථය හොඳට පැහැදිලි. මස්ලේ නැති ඇට වලුලේව කන්නේ කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස්සේ සැපතට ලොබ නොසිතන්නේ දොස් නොපෙනුන විස දුක්මයි වන්නේ කියලා ඔය අට්ඨියති කියන වචනේ අර්ථය තමයි ලෝවැද සංගරාවේ විදිහට පෙන්නේ. අන්න ඒ කාලේ විච්ච උපමාව. මේ මස්ලේ නැති මස්ලේ ඔකම අහකලා රැහැල දාපු ඇට ගැල්ලක් විදි කරපුවාම ඔය මස් කලියකින් බල්ලෙක් ඕක අරගෙන කොහාට ගිහලා හපාපා ඉන්නවා. අර මස් ගඳ තියෙනවා ඒ. ඌ කොච්චර හැපුවත් ඌගේ බලන පිරෙන්නේ නැහැ. මේ මස් කාට කොච්චර හපාපා දෙන රැහැලක හපාපා දෙන කටේ යහට කරනවා මෙහාට කරනවා කකුලෙන් අල්ලගෙන අතින් අල්ලගෙන නැන්න ඔය විදිහට හිර කරේනේ කටෙන් හපාපා හකර මාරු කර කර බල්ලෙක් එනවා දැකොත් ඌට හොරේට වරවනවා. හරි සරයිද මස් කාට තියෙනකොට බල්ලෙක්ලා. මේ ගොරව ගොරව හපහපා දඟලන මිසක් මුගේ උදයන් හැයන කහපස් මූට බල පිරීමකුත් නැහැ. මූ මේකට ඇලෙනවා ගැටෙනවා මෙච්චරයි මෙච්චර හම්බ වුනේ. මේ ලස්සන උපමාවක් මේ ලෝකේ ස්වභාවය කියන්නේ. මෙන්න මේවා ලෝක සත්‍යෙත් මේ පංචකාම ආස්වාදයන්ට ගිජු වෙලා. ওই ආස්වාද රසයට මත් වෙලා. මේ ලෝකේ හරයක් නැති දේවල් පස්සේ බල්ලෝ ඇට හපහපා ඉන්නවා වගේ ඉතින් හිතෙන් කයෙන් වදිනේ විහෙත වෙවි කටයුතු කරලා මේවා ගොඩනගා ගන්න ඉබ හැගෙන ඒවා මම කියන්න මගේ කියන්න මගේ උඩට දාගෙන අනිකකට දෙන්නේ නැහැ. මගේ මෙයා මටයි තියෙවා. ඉතින් මට ඕන හැටියට පවත් ගන්න ඕනේ. ඔය ආදී වශයෙන් විශාල ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් ඔය පස්සේ හති දදා යනවා. වේතේනා මිසක් කවදාවත් පලාපුරුත් වෙන සැනසීම පූර්ණ වෙන දවසක් නැහැ. බල්ලාගේ බඩකින්න පූර්ණ වෙන්නේ නැතුව ආගේ මස්කත් හැපුවා. මෙන්න අට්ඨියති කියන්නේ මේ වගේ දේවල් ලෝකෙ. අනන්ත සංසාරේ වල මේ දක්වා කරලා තියෙන ඔය ටික. මේක ඉතලා ඉතින් අපි ඔක හිතලා බලනවා. හොඳයි අපි දන්නේ නැතුවත් ඒකාන්තයේ මේ ඉස්සරහා අපි ආපු ගමනක අද්භයවත් තිබුණ නැන්නා. මේක ලෞතර බුදු පියාණන් වහන්සේ හෝ පදේ බුදුන් වහන්සේලා හෝ මහරහතන් වහන්සේලා හෝ ඒ දිවස් ඇත්තා වූ උත්තමයන් වහන්සේලා සියලුම කෙනෙක් කියනවා මේ ගමන නම් මෙතන ප්‍රායත්නම මෙතන නෙමෙයි මෞගුසේ උප්පත්තියෙන් නෙමෙයි ආරම්භ වුණේ. අනාදි සසරේ පටන් ගින්න සසර ගමනක ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මෙහෙම ආපු ගමනක් තියෙනවා. ඒක ඔක්කොම කියනවා. ඒ පළමුවෙම ඒ වචනේ විශ්වාස කරලා බැලුවොත් එහෙම අපි ඉතලා බලනවා. මේ ඉතලත් මම මිනිසෙක් එහෙම වෙලා හිටියන උපන් තැන් බලන් කොහොමද ඒ ආත්මේ හිටියේ. හොඳයි අපිට මගේ දැන් වයස අවුරුදු 50යි 60යි 40යි 30යි කී හරි කමන්නේ වයස තියෙනවා. ඔය මේ මව් කුසේ උපදින්න ඉතලා මම කොහේ හරි දා මිනිසෙක් කියලා මැරුණා නම් එහෙම. මම වයසට ගිහින් මරණ කෙනෙක් ගිහින් වුණා නම් එදා. එදත් මට උපතක් තිබිලා දිනවා කාගේ හරි අම්මේගේ බල. ඒ දැන් අවුරුදු 100 ගානකට එහා කාලෙක විච්ච සිද්ධියක් මීට එහා අද්භව. ඒ වැඩේ උපදින කාලේ නම් මේ වගේ මිනිස් මිනිස් ලෝකයක තවත් මේ වගේ පිරිසක් අතරේම තමයි දරුවෙක් කියලා උපන්නේ. අද මම මේ ලෝකෙ මේ හැදුලා වැඩනා වගේ තමයි කවුරු හරි අම්මේ කිරි දීලා තවින් තාත්තේකුත් ඉඳලා ඔයගොල්ලෝ පෝෂණය කරලා තවින් සහෝදර සහෝදරිය හරි නෑ දෑයෝ හරි උස්සගෙන වදාගෙන වදාගෙන පොඩි එකෙක් වගේ හදලා ඉතින් ඒකලත් මොන මොන හරි කණ්ඩ බුල්ලක් දීලා ඊට පස්සේ උත් වැඩ පොළ කරලා ඒකේ මොන මොන හරි ඉගෙනගෙන ඊට පස්සේ ඒකේ තමල්කාරී වෙලා ඔක්කොම කරගෙන ඊට පස්සේ මම කියලා ගොඩක් කායත් හදාගෙන මගේ දැනීම කියලා එහෙමත් එකක් පුරවාගෙන ඉතින් මගේ දීපොළ කියලා හදාගෙන මේවා මගේ ඊටපලයන් කියලා අනුගේ හොරෝ පුලියාගෙන හරි කමන්නේ අරගෙන ඒ වෙන්ගල කොටු කරගෙන ඊට පස්සේ පෞල් ජීවිතයකුත් වෙලා හිටන් ඒකෙත් මේ මගේ පෞල් මේ මගේ භාර්යාව මේ මගේ දරුවෝ ටික කියලා කොහොමත් ඉඳලා උන්ට කොහොම හරි හදලා දෙන්න ඕනේ කියන්නේ සූරයන් කල්ලි මම කොහොමත් ඒ කාලේ ඉඳලා ඒ ඔක්කොම කිරුවේ මා ලොකේලා මා හරි මලත් තැනසිල්ලේ ඉන්න ඕනේ දරු පවුලක් හදාගෙන හොදල් කියලා. ඉතින් මං කොහොද හිටියද මං ඉඳ හම්බ වුණා. ඒ මං ඒ කාලේ සුන්දර ලෝකේ හිත හිතා හදාපු ලෝකේ. ඇට ගොඩවල් රූප කර බල්ලට ඇචේදී මලත් වෙලා තියෙන්නේ. මාත් ආසාවදී පස්සේ ආසාවදී ඉඳ කරපුවා කොහොද? මට ඒකවත් අයිඩියා තිබුණාද? මට අලු ගන්න මේ මගේ දුව කියලාවත් මේ මගේ පුතා කියලාවත් මතකෙවත් නැහැ. ඊය ආද මං මේකයි දැක්කොත් එහෙම මේක මොකෙද්ද මේ කායි කවුද? කියනවා මිසක් මේ අපේ තාත්තානේ මේ විනවත් බයවකි මෙහෙම ආවේ එහෙම කියනවා එහෙම ඒ කවුරුවත් දන්නේ නැහැ අනේ මේ මගේ ස්වාමි පුරුෂයානේ ඒ කාලේ අනේ මංගලම තියා ආයි මල්ලකට වරේ මගේ වස්තුවේ කී කී ඇඬුවට ඒක දෙයිද මේ වෙල්ලා දරුවෙක් කියලා මෙතෙන්ට ආකේ දැන් සම්බන්ධ වෙනවද දන්නේ නැහැ අනේ ඉර කරංගලි දෙකේ පංගුවක්වත් දෙන්න ඕනේ මේ ඉසලාත්නේ අපි මේ මගේ තාත්තානේ කවුරුවත් දෙයිද වේ ළමයි එහෙම කියනවා පෙළබාවේ අනේ ගහගෙන ඉසයි දැන් එහෙම ලියා දෙනවා වරින් වරින් අපි තාත්තේ උඹලා පොඩි එකෙක් කියලා අපනත් ඉතල අපි තාත්තානේ ආ උඹලා අපේ ඉරමින් වාගයක් දෙනවද මොන පිස්සුද මොනවත් නැහැ මේ මිනිස්සු ඔක්කොම උලහටපත් වෙලා ඉතින් අපේ අයත මගේ අයත හරි හම්බ කරන්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ අනික් කෙනු දෙතුව හරි කවන්නේ නැහැ මගේ එක පෝෂණය කරන්න ඕනේ ඔහොම කළා හිටන් අනික්ගේ ඉඩම අරගත්තාම මොනවා හරි අර පාප කර්ම ගෙවන්න ගිහිල්ලා ඉතන එතන උපදිනා දරුවෙක් කියලා පස්සේ බලනකොට ඒකයි දරුවා ලොකු වෙලා අහනවා කොහොමද මගේ ඉඩ මේ ඉඩමනේ මොකද වුනේ අනේ බලන්න කොයි තාත්තා ඉන්න කාලේ එයාගෙන් ලියවගෙන ඉවරලා හිටන් මෙන්න අපේ ආතගෙන් ලියවගෙන නැත එහා ගෙදර ඉඳපු මහ එක ඒක දැන් මැරිලා ඌ හොර උප්පුවක් ගහගෙන උන්ට ඉදමාති කරලා දුන්නුනේ එහෙමද දැන් එදා මොකද කිව්වේ මොනවා කිව්වත් දෙන්න එපා දැන් වැඩි හරිය ඔක්කොම අපි අතේ උප්පුව තියෙන පුතේ එහෙම කියලා උපදෙස් දීලා අනික ගෙදර ඉපදිලා ළමයි කියලා දැන් මොකද කරන්නේ අරුන්ගේ ගෙදර හිටවල පත්ත නා කියා හොරා ඕක අපේ ආතගේ අපේ තාත්තාගේ ඉදම මෙහෙම අරගෙනලු මම නම් ඔයාලා ඉන්නේ දේශීය කිරි දෙන්නේ නැහැ මම නඩු දාලා හරි ආපහු ගන්නවා කියලා ඒ දෙන්නා කෑ ගහන මේ තාමම්මයි කලි තාමම්මයි නිකතර ගියා මේ දකින්නේ අවිද්‍යාවේ මෙන්න මෙහෙම ලෝකේ තමයි මේ සැරිසරාගෙන ඉන්නේ බඩු වැඩ කරලා බල්ලෙක් එනවා බල්ලෙක් අනික් අල්ලපු ගෙදර මිනිහට බයිනවා නින්දා අපහාස කරනවා කෙරෙව් පාප කර්මයට අනුකූලව ගිහිලා බල්ලෙක් කියලා උන්ගේ ගෙදර නින්දා අපහාස ලබන්න උන්ගේ තියෙන දුබතිය කරලා උපදිනවා එතන ඉපදිලා ඉඳලා හිටන් වෙද කරන්නේ තමන් මහා වංගලාවක් වාගේ යද්දුරක් හදාගෙන තමන්ගේ පිරිස හදාගෙන විශේෂ මේස පුරු තියාගෙන තමන්ගේ මහේසා කියලා ගිරව විදෙට ආපහුවර බල්ලා අල්ලපුවත් ඉඳලා ටිකක් ලොකු වෙලා ආවොත් මොකද වෙයි මිනිහා මැරලා ඉතම් හાર્ට් ඇටැක් එකක් හැදලා කවන්නේ හිටිගා මැරලා ගියා අවුරුදු දෙකයි ආපහු ආවා අර වස්තුවේ බල්ලා වෙලා දැන් පිළිගනි වතරවත් එන්න දෙයි කිප් කියලා පන්නනවා මිසක් දැන් සැප සම්පත් ගෝ කො හිවිකා සුළු කාලයයි ගියේ මව මගේ කිව්වත් මහා ගෝලයා කණුගෙන් බදාගෙන අසාධාරණකම් කරලා හරි දැන් මගේ තත්ත්වය හරි කියලා අවුරුද්දක් යන්න හැබුණේ පණ ගියා තව අවුරුද්දක් යන්න හැබුණේ බල්ලෙක් කියලා ඔතින්ම මාපෝ කර කියලා ආවොත් දැන් මොනවද දෙන්නේ සැපසනී දෙයිද දැන් නම්බුකාරකම් හිමිකම් හම්බ වෙයි බැරිලා හරි ඇවිල්ලා නම් සසර පුරුතර පුටුවක එහෙම නැගලා හිටියොත් අර අල්ලෝ පෙතර ඉර වල්ලා මුස්නමිට කැන්නකම් හරි ගහනවා මිසක් වෙන මොකද හම්බ වෙයි එකලාවක දෙල් ටිකක් හරි ඔළුව ඉඳවක් කරලා හිටවක් කරලා වන්නා නිසා වෙන මොකද හම්බ වෙයි දැන් මේක තමයි කියන්නේ මේ ලෝකයා ආස්වාද පස්සේ මට හරි කිය කිය යනවා හරි ගිය දවසක් කාටවත් නැහැ මේ මුලාවේ හැටි ඒ මේක තමයි දිවස් 15ම දකින්නේ పూర్වේ නිවාසානුසය ඥානයේ අරිහත්ත්වයේ මහා උපනිසරයක් මොකක් නිසාද අරුන් කිය කිය හිටියට සැකයක් විශ්වාසයකින් කරපු එකක් විතරයි තිබුණේ නිසකෝ සියල්ලෙන් දැනගෙන හිටියේ නෑ තමන්ට දිවස් 15 වුණා නම් තමන්ට වෙන තමන් ආපු හැටි පෙර භවයේ මං හිටියේ කොහමද දැන් මට වෙලා තියෙන්නේ මොකද්ද එහෙනම් මගේ මම කිව්වේවා මගේ කීවට මොකද වුනේ? ඒ මම කිව්ව කය හැටි දැන් කොහෙද තියෙන්නේ? අර සොහොන ඉසෙල්ලා හැරි මම කිව්ව කය අලු ටික සංපත් කරපු එක නේද? ඒක දැන් මට පේනවා. ඉතලා මම ඒ ගෙදර හිටපු මිනිසයා. එයා තමයි මැරලා මෙතනදී මේ මම දැන් කයින් ඉන්නේ. දැන් ඒ ගෙදරට මම ගියොත් එහෙම පිළිගන්නවද? දන්නවද? ඒ කාලේ හදපුවා කරපුවා එකක්වත් දැන් මට හිමිද? එහෙනම් කොහොම මම කිව්වා මම වෙලා. මගේ කිව්ව දේ මගේ වෙලා කොහෙද? එහෙනම් ඔච්චරින් තවයි ආද්දව බලන්න පුළුවන් උනන්න. බලන බලන අද්දැවේ තියෙන්නේ මම කිව්වා මම වෙලා නැහැ, මගේ කිව්වා මගේ වෙලා නැහැ. අන්සු වාත්‍රයක පිහිටක් ලැබිලා නැහැ. කලින් කාලේ හැම උඹලාට පත් වෙලා කීයක ඉඳන් මැරි මැරි ගියා. නෑ තාවතනික ගොල් නැගුවා. ඒකත් ඇල්ල ඇතනින් මැරිලා ගියා. තාවතනික ගොල් නැගුවා. මම වගේ කිව්වා. ඔක්කොම ඇල්ල ඇතනින් මැරිලා ගියා. කිසිම හිමිකමක් ලැබුණේ නැහැ. මේ අසාර ලෝකයක් කියන්නේ මේක නේද කියලා දිවස් පහල නානම් දකින්න. ඔන්න ඔකට කියන පූර්වයේ නිවාසානුසය ඥානය පහළ වෙනකොට ප්‍රඥාව පහළ වෙනවා. අපි දහම ඇහැ දැකලා තිබුණා. මූල ධර්මයේ තේරු කරලා තිබෙන අතින් දකින්න. එතන දකින්න අනික් මම විතරද මේ? අනික් අයගේ හැටි කොහොමද? චිතෝපපඥාණය බලන අනිසත්‍යෝදී බලනකොට කියන සියලු සත්‍යෝ මෙහෙම අනාතේ නේද? මං ආපු අනාත ගමන වාගේ තමයි සියලු සත්‍යෝ වෙන්නේ. කවදායි නම් එන ගමනක්ද? මලන් තප්පරමාන බැලුවට කොච්චර තවත් එහාට. එහෙනම් මුලාවටපත් වෙලා මුලා දුකක් විදින කිසිම හරයක් නැති ලෝකයක සැනසුම හොයාගෙන යනවා මේකද මේ ලෝකෙද? ඇනි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සර්ව සම්පූර්ණ ඇත්තක් නේ කියලා සිහි වෙනකොට දකින්නකොටම අත්හැරිලා නැවෙ විදිලා ගියා චන්දරාගේ නිසා. අන්න එහෙම රාගක්ෂේ දේශක්ෂේ මහා කියලා නිවන් අවබෝධ කරන්නේ ඉගෙනගෙන නෙමෙයි. ධර්මඥානෙ පහල වෙනවෙන්න ඔය සමාධිය වැඩනකොට ඒ සමාධිය ධ්‍යාන ලැබිලා ඊට පස්සේ තමයි දිවස් පහල වෙලා ඔහොම වේද වෙන දවසක් එනවා. ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ තුලින් යථාර්ථය දැකලා තමයි අත්තරින් වලින් විදිහ නිදහස ලබන්නේ. ඉතින් එහෙම වාදියක් තියදී එක එකනාගෙන් අහගෙන අනුගේ වචන වලට හැවටෙන දෙයක් නැහැ. බුද්ධහම කියන්නේ එහෙම එකක් නෙමෙයි. තමා ප්‍රඥාධිකව ප්‍රඥාවෙන් යුතුව තේරුම් අරගෙන ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තාම තමම යලි යථාර්ථයවත් හිතලා ඒ හිතන ධම්සලට අනුකූලව තේරුම් අරගෙන අසාරත්තේ ප්‍රඥාවට ගෝචරක දැනගෙන අත්තරින් මිදියන මඟ. ඒකද ගිහිය පැවිදිය කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඥානයයි අවශ්‍ය වෙන්නේ, ප්‍රඥාවයි අවශ්‍ය වෙන්නේ. මේ විදිහට කටයුතු කරගන්න ඕන. ඉතින් මේ අනිත්‍ය කියන වචනේදී මේකේ තේරුම් පටලවා ගත්තාම මේ මහ බාධකයක් නේ කියලා කියන්නේ බාධකයක් තමයි ඉතින්. ඒ වාදකයක් වෙච්ච නිසා තමයි වැඩි වැඩි දිවිච්ච බණහනකට අහලා නැගින්නකොට මාර්ගඵල අවබෝධ කරගෙන නැගින්න හිටපු ඒ වගේ ධර්මී. අද උදේන රැයනිකම් පරිහරණය කර සාමාන්‍ය වාංශිකයෙක්මයි මානසිකත්වේ වෙනස් වෙන්නේ නැත්තේ. අර ඇඟීම් හැඟීම් පාලනයක් වෙන්නේ නැත්තේ. යථාබෝධිය කරා ළඟා වෙන්නේ නැත්තේ. ඒ අඩුපාඩුව නිසා. ඉතින් අනිසි කියන එක අනිසි වශයෙන්ම දකින්න ඕන. දේශනා කළේ අනිසි අට්ටියේදී හරායේ. හරයක් නැහැ. ඒකට උපමා දුන අසාලප්පේ දකින්න. දෙරංහතේ දේශනා කරනවා මහන්නේ යම් කිසි මිනිස්සෙක් හරයක් ඕන මිනිස්සෙක් හරයක් හොයාගන්න නැහනම් හරයක් කියන්නේ ගහක කොවුලා. හොඳට මෝරපු හරියේ තියෙන හරයක් තියෙන එක හොයාගන්න ඕනකවත් තිබිලා. කැලෑවකට ගියාම හම්බ වෙනවා හොඳ ඇද නැති කොටයක්. ඒ මොකද්ද? ඔය මහා ඇටි කෙහෙල් බඳුලි තියෙන මහා කැලෑවල වගේ කෙහෙල් කොටයක් හම්බ වෙනවා. මිනිහා ඒ කෙහෙල් කොටේ උඩයි යටයි කපලා හොඳ ඇද නැති ලීයක් හම්බුණා. මේක රැහැල ගත්තාම මට හොඳ හරයක් ගන්න පුළුවන් කියලා හිතලා ඕකේ පතුරු ගලවනවා. බලන පතුරු ගලවනවා ගලවනවා හරේ මැද හොයනවා. අවසානයේම ගලවලා බැලුවා බොරියක් තියෙනවා නිසා කොහෙද හරයක් කෙහෙල් කඳුළු. අන්න හර හොයාගෙන කෙහෙල් කොට පතුරු ගගහා බලනකොට හරයක් නැතුව වාගේ මිනිස්සු මේ කෙහෙල් කඳන් වාගේ තමයි හරවත් දේවල් කියන හරේ තියෙනවා කියන එක ඉතුරු කරන්නේ. ඔය ආස්වාදයන් ගන්නා වස්තුන්ගේ මොන හරේ අද කියලා හිතලා බලන්න. ඔය ඒකින්වත් ඉතුරු කරන හරයක් නැහැ. පතුරෙන් පතුර ගැලවිලා ගියාම කිස් දෙයක් මිසක් කිසිම දෙයක හරයක් නෑ. උන්වහෝ තමයි අපි මේ හොඳයි හොඳයි කියලා ගත්ත හැම වෙලෙම පිළිලක්. ලෝකේ අහවල් එක හොඳයි, මේ තත්ත්වේ හොඳයි, මේ තානාතරේ හොඳයි කියලා ගත්ත ඒ අන්තිර බලපුවාම හරයක් නැතිව හොඳයි කියන නිගමනය කරලා තියෙනවා මිසක් ඒකවල් හරයක් නම් තිබිලා නෑ, හොඳක් තිබිලා නෑ. ඔප්පු කරන් ටිකක් වල නෑ හොඳක් තිබුණ බව. හොඳයි කියලා හැවැත්තුවා මිසක්. මෙන්න සංඛාර වල හැටි. අන්න අනිසි. දැන් ඔහොම නම් නිසිද පරිහරණය. දැන් ලස්සන පැහැදිලිව හරි පේනවා. ඒක ඔහොම නම් ලෝකේ හැටි. එවන් හරයක් හොයාගෙන හර නැතිව පස්සේ යනවනේ ඒක නිසි කාරණයක්ද? නිසිද වැඩේ? නිසිද අනිසිද? ඉතින් ඥානවන්ත පොඩි ළමයාටත් උත්තර දෙනවා ඒක අනිසි කොහොමද නිසි වෙන්නේ? අන්න අනිච්ච තේරුණා. ජිගුච්ඡති. මොකද්ද මේ පෙන්නන්නේ? හැම පැත්තෙම පිළිකුල් කියන වචනේ තමයි ඔකට කියන්නේ. සිංහලට දැන්ට අර්ථ දෙනකොට. වචනේම නිරුක්තිය දිනා ජීගු. ජීගු අච්චති කියතියි. මොනවාද මේ? අපි වෙන්නේ මල මුත්‍රාවට ආසා කරනවා වගේ වැඩක්. ජීගු ඉච්ඡති. මේ ඉච්ඡයිනේ කැමති වෙන්නේ මොන අරද? මල මුත්‍රා ගඩවල් වගේ දේවල් වලට. වෙන කිසිම හරයක් ඔය නැහැ. දැන් මේක බලන්න කියන. ඔක කොහොම නෙමෙයිද කිය. ඉතින් අපි බලනවා මොනවද? මම කියපු තැන තමයි වැඩිම වටිනාකම හිතා ඉන්නේ. දේපොළ ඉද කරන් සංසිද්ධී මුතුමැණික් මිල මුදල්. එතකොට යාන වාහන ඉද ගේතොල ඉද කරන් ආදී මේ සියල්ලම පාහිර තියෙන ඔක්කොම මගේ කියන වස්තු වලට වැටෙනේ. ඒ සියල්ලම වටිනවා හිතා ඉන්නේ මගේ කියන එක ඊට වඩා වටිනවා කියලා. එහෙනම් අනික ඔක්කොම මගේ කියන එක රැකගන්න. මම කියන එක රැකගන්න. මගේ කියන එක ඔක්කොම වීදම් කරන්න පුළුවන්. ඒ ඔක්කොම කැමති මගේ ජීවිතේ බේරගන්න. මම ඉන්නෝ. මොනවා කරන්නත් ඉඳලා ඉපැ. මම මැරෙනවා නම් ඉතින් මැරෙනවා. ගේතොල ලක්ෂ දෙකක් වීදම් කරන්න මේ ඔපරේෂන් එක. මයි තියෙන ගේ පොඩක් විතරයි තියෙන්නේ. අනික විකුණලා විකුණලා. මොකද කරන්නේ ඊට? ඉතින් ගේ පිටා මම මැරෙනවා කියන්න බෑ. ගේ විකුණලා හරි වැලක ඉඳලා හරි කමක් නැහැ. පස්සේ ගියා හදා ගන්න බැදී මම ජීවත් වෙලා ඉපැ ඔක්කොම කරන්නේ. අන්න මම කියන එකට පළවෙනි දැන්. එහෙනම් මම කියන එකේ මොනවද තියෙන්නේ? මොනවද හැදිලා තියෙන්නේ? බලාගුණා ජීගුව වලින් පටන් ගත්ත එක තමයි මේ තියෙන්නේ. ඔය කොලේ හදාගත්ත ඔක ඇලුම් කරලා හදාගත්ත එක තමයි මේ මම කියන එකේ තියෙන්නේ. කේස් ටික බැලුවා, ලොම් ටික බැලුවා, නියපොතු බැලුවා, දත් බැලුවා, සම්මක් නහර ඇට ඇට විදුළු වක්වලු. ඔතන පටන් ගන්නේ මේ කැල 32කින් හදාගත්ත ශාරීරිය දිලා තියෙන මල මුත්‍රා කොලෙන් හදාගත්ත ඒවා තමයි. ওই දෙකේ පිළිච්ච හරිය තමයි තියෙන්නේ. එහෙනම් මේ කැමැතිලා තියෙන්නේ ඕකට. ඒ ඕකට කැමැති වෙලා වැඩක් තියෙන්නේ. ওই ටික අපි කැමැත්තලන කොහොමවත් පාත් ගන්න පුළුවන් එකක්වත් ඕකේ නැහැ. ඉතින් මේ මල මුත්‍රා ගොඩවල් වාගේව හොඳයි කියලා හිතාගෙන හරි සුන්දර ලෝකයක හොඳ තත්ත්වයක් මර තියෙනවා මහතනයි. මෙහෙම හිත හිතා මේ මම කියන එකේ ලොකුම හරයක් තියෙනවා කියලා අල්ලාගෙන ඉන්නේ. මෙන්න සංඛාර වල හැටි බලාගෙනට මම කියන එක දැනගත්තාම අනික් වේ අත්හරින දෙයක් නෑ, අත්හැරලා ඉවරයි. මොකද අනික් වට අදා වටින්නේ මම කියන එක. මම කියන එක හැටි දැනගත්තාම මේකේ මොනවද තියෙන්නේ? කේස් තිබුණා, ලොම් තිබුණා, නියපොතු තිබුණා, දත් තිබුණා, හාන් තිබුණා, වස් තිබුණා, නහර තිබුණා, ඇට තිබුණා, ඇට මිදුළු තිබුණා. මේ ආදී වශයෙන් කුණු කුලක් සිද්ධයක් එකතු වෙලා හිටන් එකලා හදලා හිටන් පෙනු රූපයක මායාවක් මේ මම කියන එකේ තිබුණා මිසක් මේ ශරීරයේ කොහෙද මේ ඩලා හොඳ එක. ඒක බලපුවා මේ මේ ටික වල මුත්‍ර කොළවල හැදිච්ච ඒවා මිසක් වෙන මේ එකක්වත් සුදු දෙකක් නැහැ. ඔය ටික විදිහට බලාගෙන යන්න කියනවා. බලාගෙන ගියාම මොකද වෙන්නේ? දිගුච්චති වේනවා. මේකට නෙමෙයි ආසා කළේ. වල මුත්‍රා මිසක් වෙන මොනවාද මේකේ තියෙන්නේ? ඔන්න ඔය ටික දැක දාත නිසිද අනිසිදදී හොඳයි කියලා ගන්න එක. ඇතර දකින්න. ඇහැ හැදුනේ තෝකෙන් නම්, කන හැදුනේ නාසය හැදුනේ, දිව හැදුනේ කය හැදුනේ ඕකෙන් නම්. ඔය ටික ඇසුරේ නම් මනපවතින්. ඉතින් ඔය මල මුත්‍රා ගොඩවල් ටික හොඳද? ඔවා මොනවද දෙන්නේ? කවද්ද දුන්නේ? අනන්ත සංසාරයේ ওই ගොඩවල් මම කී කී හිටියා. මොනවද හම්බ වුනේ? මේ ආකාරයෙන් දකින්න. යථාර්ථය දකින්නේ කොහමද? මෙන්න මෙහෙම දැක්කහම එහෙනම් ජරාවට මරණයට පත් වෙන ගොඩවල් මිසක් මේ කුණු ගොඩවල්වත් අපිට ඕන හැටියට පවත් ගන්න බෑ. එහෙනම් ජරාවට මරණයට පත් වෙන කුණු ගොඩවල් ටිකේ ස්වභාවය ඕකයි. ගන්න පිළිසුලක් ඇත්තේ නැහැ. පවත් ගන්න පුළුවන් කයක ඇත්තේ නැහැ. සාරයි කියලා ගන්න එකක් නැත්නම් ඕ ටික අල්ලාගෙන මොනවද හොයන ආස්වාදේ? ඕ ටික අල්ලාගෙන ආස්වාදේ පස්සේ යන්නේ කිය මොකද තියෙන තේරුම? මෙන්න මේ ධර්ම අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. ඒතකොට දකින්නවා ජරාවට මරණයට පත් වෙන ඒවා අල්ලා ගන්න ගියොත් ආස්වාදයේ වැඳෙන්න ගියොත් ඒ නිසාම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට ගොදුරු වෙනවමයි. එහෙනම් ඒවට බුල ඔය જાති ධිකනේ. එහෙනම් ඔය જાති නිකන් හටගත්තේ නැහනේ. අනේ පරිත්‍ථමපාදයේ වැස දහම් දකින්න. ඔන්න අපි දකින ධර්මයේ. ධර්මයේ බහ බල බල දහම් දකින්නවා. මොකක් නිසාද? භව නිසා જાති හටගත්තා මිසන් જાති හේතු ඵලයක් නැහැ නිකන් හටගත්තේ නැහැ. જાති වලට හේතුව භවයි. භවෙන් භවයක් හටගත්තේ නැත්නම් જાතියක් හටගන්න විදිහක් නැහැ. ඒ தත්යේ ඒ භවට මානසිකත්වයේ පත්කලේ නැත්නම් මතු එබඳු කායිකත්වයේ ශක්තිය හටගන්නේ නැහැ. එහෙනම් යම් යම් භවකට මනස පත් කරගත්. මනස අපිට ඕන ඕන ආස්වාදයන් පස්සේ යන ඒවට වහල් කරලා ඒවට ඕන ඕන භවට පත් කරගත්තා. ඒ පත් කරගත්ත භවක් ඇද්ද ඒ භවට අනුකූල භාව වෙච්ච જાති තමයි මේ හැම කෙනාටම තියෙන්නේ. බැරිලා හරි අපි හිතෙවිච්ච මිනිත් බවට හේතු වෙන්නා වූ මිනිසෙක් කියලා ඉන්නවන භව. ඒ භවයේ ස්වභාවය නම් අපි හැදුවේ. ඒ හේතුවෙන් මිනිස් జాතිය හටගත්තා මිසක් වෙන එකක් හටගන්නේ නැහැ. මේ අපි ළඟ තියෙන ගති ලක්ෂණේ බලු නම් එහෙම. අපි දෙවියෙක් කෙනෙක් හිතුවල හරියන්නේ නැහැ බලු භවයෙන් බලු జాතිය හටගන්නවා මිසක්. අනිත් අහම දකින්න. ඔය විදිහට. එන జాතිය හටගත්තා නම් මොනවා හරි ජරා මරණයටපත් වෙන එකක්මයි. ඕක හොඳයි කියලා ගත්තා නම් හොඳයි කිරිවක ජරාවටපත් වෙනවා වර්ණයටපත් වෙනවලු අනේ මං ප්‍රියමනාපදී ජරාවටපත් වුණා වර්ණයටපත් වුණා මොකද කරන්නේ මගේ බලාපොරොත්තු කැඩිලා ගියා කියලා සෝක වෙනවා සංවේගීටපත් වෙනවා මිසක් සෝක පරිදි දුක් දුමන උපායස පහළ නම් මිසක් කවදා සතුටක් පහළ වෙන විදියක් නැහැ එහෙනම් එවඳු වන්නා උදයක් ගොඩනගෙන සියලු වැඩ පිළිවෙලක් තියෙනවා මොකද වැඩ පිළිවෙල බව හදන උපාදානියන්ගේ උපාදාන හදන තණ්හාවෙන් තණ්හා හදන වේදනාවෙන් වේදනා හදන ස්පර්ශයෙන් ස්පර්ශ හදන ආයතනයන්ගෙන් ආයතන හදනවා නාම රූපේ නාම රූප හදනවා විඥානේ විඥාන හදනවා සංඛාරයෙන් සංඛාර හදනවා අවිද්‍යාවෙන් කියවනම් ඔය මුළු පැවැත්ම හදන සියල්ලම නිසිත අනිසිත පරිහරණය කරන්නේ අන්න බලනවා දැන් මානුකූලව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපායාසයගේ අවසාන ප්‍රතිඵලයේ දින වැඩ පිළිලක් විතර වෙර කිසිම විමුක්තියක් දෙන වැඩ පිළිලක් නෙමෙයි කොච්චර පරිහරණය කළා තාවකාලිකව මට දැන් සැනසීමක් ලැබුණා මෙච්චර මාත්‍රියක් පුරුණ වුණා මේ අහවල් අධ්‍යාප පුරුණ කෙන ඉඳලා කියන්නේ එකක් මේ වෙනකොට නැත්නම් එහෙම වන්නා වූ ලෝකයක් තුළ කවුරු වෙලා මට වැඩක් වෙයි ඉතින් එහෙම වෙලා දෙවියෙක් කියලා බ්‍රාහ්මණයෙක් කියලා මිනිසෙක් කියලා කෙබන් තත්ත්වයට පත් වෙලා කෙබඳු විද්‍යාඥයෙක් කියලා කෙබඳු මානසිකත්වයේ උසස් කෙනෙක් කියලා කෙබඳු අභිඥාලාභියෙක් කියලා හිටියකත් ඔය ඔක්කොම කෝටි ප්‍රකෝටි වාර්තා වෙලා තියෙනවා වෙච්ච වාර ගන්න ගණින්න බෑ එකක්වත් අතකේවත් නැහැ ගෙවිලා වැනසිලා ගිහිල්ලා එහෙනම් ජරා මරණයට පත් නොවන જાතියක් හම්බෙලා නැහැ ඔය අතර එකම. එහෙනම් මං ලබලා තියෙන සියල්ල ස්වභාවය ඕකනම් ඉතින් එහෙම දෙයක් තුල මං කොච්චර කල් ගියත් මතුවර ගියත් මොනවද හම්බෙන්නේ තියෙන හැබැයි. ඔය හිස් බයෙන් දුක් විඳිනවා මිසක් වෙන්නේ නැති දෙයක් නෑ කියලා දහම දකින්නවා විදියට. දහම දකින්නකොට ඒ මුළු වැඩ පිළිවෙලම අනිසි මිසක් නිසි වැඩ පිළිලක් නෙමෙයි කියලා දකින්න. එහෙනම් මොකද්ද නිසි? යමක් නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස පායස නැද්ද? එහෙම එකක් තියෙනවා නිසි. ඒ මොකක් නෑ වුණොත් ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායාසා නිරුද්ධාන්ති ඔය කියන්නේ කොහොමද? ජාතිපත්ත්‍යයන් ජරා මරණ හත ගන්නවා ඒක අනිසි. ජාති නිරෝධන ජරා මරණ රෝධ වෙනවා අන්නේ මග නිසි. අනිසි නිසි හොයා ගන්න ඕනේ. දැන් මේ කාගුව කියන දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ අහනවා. මේ පරිත්‍යාසම්පාදේ ඔබලා පිළිගන්නේ. මම කිව්ව හින්දාද? මට ගරු බය කරද? ප්‍රශ්නකොලොත් මම විහෙදරපත්ති කියලා අහන්න දුනි හැලෝ ඉන්නවා. එහෙම නෑ ඉන්නේපා. මම කිව්වට එහෙම පිළිගත්තා හරියන්නේ නෑ ස්වාමීනි. ඒක එසේ බව අපිට ඥාන ගෝචරයි. ඒක එහෙම බව පේනවා වැටහෙනවා. ඒ නිසා අපි ඒක පිළිගන්නේ. ආයෙනම් හරි. ඒක තමයි පිළිගන්නේ. මම එහෙම කියලා පිළිගන්නේ හැටි වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමයි. මට විශ්වාසය තිබ්බල හරියන්නේ නෑ. තමන්ගේ නුවණට ගෝචර කරගන්න. එදාටයි මාර්ගඵල අවබෝධයල තමන්ට විමුක්තිය ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ විදිහේ දහම. නිසා මේකේ කිව්වන වෙලාව එහාට හිතන්න එපා කියලා කිව්වොත් එහෙම එහෙම එක බුදුරජාණන් වහන්සේ නෑ නිදහස් චින්තනයේ ප්‍රඥාව ගෝචර වෙන ප්‍රඥාධික දහම ප්‍රඥාවර ගෝචර වෙන දහම දුන්නා නිදහසේ හරියට හිතන්න යථාර්ථවත් හිතන්න පුරුදු වෙන්න එතකොට ප්‍රඥාව වැඩනවා සතිය යාවදේව ඥානමත්තාය පරිසතිමත්තාය මෙහිකට ඥානිය මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා අන්නිතොර තමයි අනිසිතෝච විහෙරති කියන මේ නිස්රේන් තොරේලා වාසය කරන්නේ නැතකින්දි ලෝකේ උපාදී මේ ලෝකේ ආත්මාදී වශයෙන් යමක් අල්ලන්නේ මේ විදිහ මේ ඒ වම්පි වික්‍රේ වික්‍ර කායේ කායන පස්සේ විහෙරි මෙහෙම කායන පස්සේ නවලන්. මේ එකක් නෙමෙයි ඔක්කොම බලන්නේ හිමයි. සතර සතිපට්ඨාන. ඉතින් ওই ටික තේරුම් ගන්න ඕන. ඉතින් මේ දැන් බාලනක දැය වගේ අපි මේ අහන්නේ මේ අපිට ඇති වෙන ප්‍රශ්න. මේ සියලු ප්‍රශ්න ඇති වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ අහනවා. මෙන්න මේ ටික හරියට වැටහෙච්ච නැති නිසා තමයි මිනිස්සුන්ට සියලු ප්‍රශ්න ඉතුරු වෙන්නේ. මේ ටික වැටුණා අපිට වගේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතමු මෙහෙම දෙයක් හිතමු. යම් කිසි තැනක තියෙනවා මහා ගින්නක්. ගින්නට ඇවිලෙන කොටස් අපිට පේනවා. ඕකට දාලා තියෙනවා තව තවත් දර කෑලි, කෝල් කෑලි ඔක්කොම දාලා තියෙනවා. ඇවිලිච්ච ලීඩ් පේනවා, ඇවිලිච්ච නැති ඒවා තියෙනවා, තව ගිනි ගන්න තියෙන ඒවා තියෙනවා. බාගෙට ගිනි ගත්ත ඒවා තියෙනවා. එහෙනම් මහ ගින්නට අහුවෙලා යනකොට අපිට පේනවා ওই ඔක්කොම මේ ගින්නේ ස්වභාවය දන්නෝ දැවිලා අලුවිලා යන දවසක් ඒකාන්තයෙන් එනවා. ඉතින් ඔය අතර දැන් අපිට පේනවා කවුරු හරි අහනවා. අර කොට කෑල්ලක් ගිනි ගනීද? ඒක හෙට උන්ට ඇවිල්ලා ඉවර වෙයි දන්නේ නැහැ නේද? ඔය ගින්නට අහුවෙච්ච ඔක්කොම දැවිලා යනවා කියලා දැක්කා නම් එහෙම. අපිට අමුතුවෙන් ඕක හිතන් දෙයක් තියෙනවා. ඒ වගේ උපන් ලෝක සත්වයා තම තමන්ගේ ශාරීරියත් එක ලෝකයක්. ඒක තව වෙන් කරලා ගත්තොත් ඇහැ වෙන් කරලා ගත්තොත් ඒකත් එක ලෝකයක්. කලන් දිවල ආසිය ශරීරයෙන් වෙන් වෙන් කරලා ගත්තොත් ඒවත් එක එක ලෝකේ. ලෝකයක ජීවත් වෙනවා කියන්නේ මාත්‍රයයි. ඒ මාත්‍රේ මාත්‍රේ ගොඩනගෙන ලෝකයේ ඇතුළ තමයි සත්‍යය ලෝක වැලක තමයි මේ ජීවිතය ගෙනියන්නේ. එහෙම එක තමයි මේ ලෝකේ කියන්නේ. ඉතින් මේකෙන් අහන්නේ දැන් මෙහෙම දෙයක්. දැන් මම හෙට මැරෙනවා නේ. මේ අනි කවුරු හරි කිව්වොත් අනිද්දාට මේ ඔක්කොම කටිය මැරෙනවා කියලා. මම දන්නවා මම හෙට මැරෙන බව. අනිද්දාට අපර ඔක්කොම මැරෙයිද? මර වහන්නේ කී? හෙට මම මැරෙනවා ඉතින් මම. අනි කියව මලා කියව මට වහන්නේ නෑ මගේ වහන්නේ. හෙට ඉසෙලා සිද්ධ වුණු. අනිත් දැන් ඉසෙලා සිද්ධ වුණු. බයංගකම කියන දෙයක් මට නෑ නේද මුත්ත. මෙන්න මේ ලෝක විනාශය ගැන දැන් කාලේ ඉඳන් හුදෙන්නේ බලා ඉන්නේ. වේද වේද කියලා. තුමා කුඩටගෙන පහතරන් දිහා මැරෙන ස්වභාවය ඇති මම මොනවද මේ හොයන්නේ? අවුරුදයක් යන විදියක් නැහැ. හෙට මැරෙන්න පුළුවන් නේ මම. තව තමා. බුදුරන් අහතේ දේශනා කළේ ඔන්නෝක බලන්න කියලා. ඉඳීම ගැන නෙමෙයි බලන්න කිව්වේ. ඉඳීමට තිබෙන අවස්ථාවේ තියෙන අන්තරාය මේම තමන්ට බලපාන හැටි. ලෝකේ කොච්චර සුන්දරව තියනවා කිව්වා. හෙට වෙනකොට හදවල් දෙකක් පායලා ලෝකේ සුන්දර කරනවා කිව්වා. කුස්මාගෙන පහතරන් ඉඳලා මැරෙන්න ඉන්න උඹට ඇති වැඩේ මොකද්ද? ඔන්නෝගේ හිතා ගන්න කියලා කිව්වා. එහෙනම් මේ ලෝකේ කවදා හරි වෙන්න පුළුවන්. මේක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මේ හැම සත්වයකම දැන් මේ ඊළඟ මොහොත මට මරණයේන ලෝක ස්වභාවයක්. ඒකාන්තයෙන් එන්න පුළුවන් නේද කියන ලෝකෙක ජීවත් වෙන්නේ. ඒක අපිට නිගමනය කරන්න බෑ, කැට තියන්න බෑ මේ ජීවිතේ. හෙට වෙනකන් ඉන්නවා කියලා කියන්න බෑ. එහෙම පුළුවන් එකක් නෙමෙයි ජීවිතේ කියන්නේ. මම හිතා ඉන්නේ තව අවුරුදු 50-100ක්වත් මම ඉන්නවා කොයි විතර කිව්වා. එහෙම තමයි හිත. නැත් ඔය ඔක්කොම හිතා ඉන්න මිනිස්සු ගැන පොඩ්ඩක් හිතලා බලන්න මේ ලෝක ධර්මතාවයෙන්මනේ දහම් දකින්න. ඔය මහා ඇක්සිඩන්ට් එකක් වෙලා අපිට අහන්න දෙනවා ඒක කඩු ගන්නවා පැත්තේ ඔය යන ගමන් ඔය කඩු පල්ලමකට පෙරේලා අඩි 100 ගානක් පල්ලෙහාට එනක 100 ගානක් ඉදිරියේ ඉන්න බස් රථයක් පෙරේලාලු. දැන් වාහන දෙනවා මේ. කවුරුවත් ඉදිරියට ඔක්කොම හැරිලාලු. දැන් ඉතින් ඔහොම අපිට අහන්න හම්බ වෙනවා පිටරේ. අපි දැන් පොඩ්ඩක් හිතලා බලමු ඔය බස් එකේ ගියේ කටිය මොන මොන හිත හිත යන්න ඇද්ද කියලා ඊට සත්වර ගානක ඉතිසෙල්ල. ඔක පෙරේලා හැම පල්ලෙහාට පෙරෙන්නේ විනාඩියක් යන්නේ. දැඩි පිටි ගාලා හැවිලා හැට විදිලා මෙහාට විදිලා ඔක්කොම මැරිලා ඉවරෙන්නේ. පරිච්ඡේදයන් පටන්. ඊට විනාඩි දෙකකට තුනකට ඉස්සෙල්ලා මොනවද මේ සියල්ලෝ හිත හිත ඉඳලා තියෙන්නේ. සමහර අය මොනව හිතලාද? දැන් ඉතින් පොඩි එකා බලාගෙන ඉති මම යනකම්. දැන් අතරින් ගියාට පස්සේ හරි කැම්පි චොක්ලට් උත්. අද පරිස්සම් වෙච්ච දවසෙම. ළමිට කොහොම හරි චොක්ලට් 4-5 කලයි යන්න ඕන. එකෙක් හිත හිත ඉන්න එකක්. අනික එක නම් ටේන් එක හදන්න නම් දෙන්න තිබුණා. මම මේ සල්ලි දෙක විදිහට සම්සම් තමයි ලෝන් එක හම්බ වුණේ. දැන් ගිය ගාම අර සල්ලි ටික ඉවර නිසා ටේන් එක හදන්න දෙන්න ඕන. එකෙනෙක් හිතවිලි තා විනාඩි දෙකකින් අර අගල පල්ලේ හැල මැරෙන්න ඉන්න එක දැන් විනාඩි දෙකට හිතන්නේ මම. දන්නේ අර සිද්ධිය. කොහොමයි දැන් ඉඳන් කැල්ල ගන්න ඇති ඔක්කොම ලැහැටි කරන්නේ තිබුණේ. දැන් ඉතින් ලෝන් එක දාලා තියෙන හිතයිදර ඒකත් හම්බ වෙනවා. උනාට පස්සේ කොහොමරි ගිහිල්ලා දැම්ම තියම් ටිකක් ඔකල දාන්න ඕන කවුරු හරි දාලා එකන් පැයක් කාරිය දාලා ගාන අඩු කර ගන්න. එකෙනෙක් කොහොම හිතන. අනික කෙනා ගෙට උණු ටික ගන්න හිතනවා. තාම කෙනෙක් ගේ කාමරයක් ගන්න හිතනවා. අනිකේන ළමයා ඉස්කෝලේ දාලා විනාශ කරනවා හිතනවා. දැන් මෙහෙ බැලුවා තා 100 ගාන හිතලා තින්නේ ඕවා මිසක්. තාම මොහොතකින් අපි මැරෙනවා නේ කියලා කයි හිතුවද කිකවා. තාම මොහොතයි මගේ ජීවිතය කියලා කෙනෙක්ව හිතුවේනේ. ඉතින් මේ මෙතන ඉන්න අපිත් දැන් මොකද කරන්නේ? තාම මොහොතකින් මැරෙන්න පුළුවන් කියන හිතිල්ල අපිට යථාර්ථයේ ඒක උනාල ඒක හිතන්නේ. අපි තාම ජීවත් වෙන්න ක්‍රම හොයනවා. මේ කොයි මොහොතේ කොයි ආකාරයෙන් මැරෙයිද කියලා දන්නේ නැති අපි ලෝක විනාශය කවදා ආපුවාම මොකද අපි බලන්න ඕනේ? අප්‍රමාද මැරෙන මොහොත කොයි මොහොතද දන්නේ? ඒ මොහොත එنده ඉස්සෙල්ලා යම් මාත්‍රයක් වෝ මේ ආර්ය මාර්ගය පූර්ණ කළ ප්‍රඥාව වඩා ගත්තම සතර පායෙන්වත් නිදා පළවෙනි තැන. එයින් එහාට වැඩිමවත් තිබුණා නම් කාම ලෝකයේ තිබෙනාම දුකද මිනිස් කාමයේ නිදා. එයින් එහාට ගියා නම් දිව්‍යයේ වාසින් තිබුණා වූ කාමයේ බැඳිලා හිටියනම් එතනින් නිදා. තවත් එහාට ගියා නම් බ්‍රහ්ම කාමයේ නිදා. එතන උගිහා තුන් ලෝකයේ නිදාස් වුණා නම් සියලු දුකෙන් නිදා. ඒකේ යම් තරමක අප්‍රමාද නිදහස් විය හැකිද? ඒ මට්ටමේ ලැබෙන ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාව ලැබෙන්නේ ලෝකයේ අසාරත්වයක් අත්හැරින් වැළලී නිදහස් වීමේ සාරත්වයක් දැක්ක මානසිකත්වයටයි. ඒ සඳහා යමක් හිතිය යුතුද කිය යුතුද කළ යුතුද අප්‍රමාද ඔන්නෝ ටික මම හොයනවා. මෙන්න බෞද්ධයේ සංකල්පය.
මේ සංකල්පයෙන් ගැටේ වෙනකට අර කියන ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. ආපුවල ගැටෙන් ටිකක් හේතුවක් නේ. මැරෙන්නේ නැතුව කියනවා නේද? ඒ ප්‍රශ්න එනවා. ඒ මොනවා ආවත් උට කම්පාවක් නෑ. ඔව් දැනගන්නවා ඒ නිසා මගේ යමක් කළ යුතුද? ඒ ටික මම මේ විලාම කරලා ඉවරයි. ඒ දැන් දෙවෙනික මගෙන් කරන්න තියෙන යුතුකම. ඒක බහැර හැරලා නෑ. ඒ තව මොහොතකින් මලෝ. ඒ මොහොතේක මගේ යම යුතුකම යුතුකමක් ඇද්ද ලෝකෙ ඉටු කරන්න. ඒ ටික ඒ මොහොතේක ඉටු කරනවා. ඉතලම නකරන. හෙට වෙනකන් හිටියෝ. හෙට දවසේදී කරන් තිබුණ යම් යුතුකමක් ඇද්ද ඒක හෙට ඉටු කරනවා. නමුත් මට අල්ලා ගන්න දෙයක් නෑ. ඒක මම බලාපොරොත්තුවක් නෑ. ඉඳීම නොඉඳී. මෙන්න මේ ධර්මානුකූල වන්නාව මේකෙන් අපේ හිත හදා ගන්න ඕනේ. මෙතන තමයි බුදුරණාහ දේශනා කළේ. ඒක උඩ තමයි කිව්වේ. ඔය අනාගතය ගැන වරණේවා සාලකාවල්ලා කියන ඒවා නැකත් කාලින්ගේ කතා මේවා එකක්වත් ගණගෙන ඔය පස්සේ යන්න එපා ඔක්කොම ප්‍රමාදයි කියලා පෙන්නනවා. දැන් නැකත් බලන ඒවයි යන්ත්‍ර මන්ත්‍ර පස්සේ යන ඒවයි ඔය ආදී ඔක්කොම අත්හැරලා මේ යථාර්ථ ධර්මයේ තෙන්න ධර්මයේ තුලින් යනකොට ඇති වෙන චිත්ත ප්‍රසාදයෙන් යම් සමනය කිරීමක් කෙරෙනවාද? ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ඉතර බලවත්. ඒ ගුණේ යම සමනය වෙනවා නම් සමනය වෙලා ඉවරයි. ඒකිනුත් වෙන්නේ නැහැ නම් තව කරන්න ටිකක් ඇද්දෙත් නැහැ. ඉතින් අන්නේ ධර්මයේ තුල අරගෙන මෙලෝඩිය ඇවිල්ලා යම් සාහනියක් කරන සාහනිය ලැබි. නමුත් ඒව බලාපොරොත්තු වෙන්නේ උපරිම සාහනිය වන යථාභූතී මුල් කරගෙන. එතෙන්ද සිහි කරගෙන කටයුතු කිරීම තමයි බෞද්ධයන්ගේ සංකල්පයේ විය යුතු. ආර්ය සංකල්පයේ ඒකයි. ඉතින් මේ ඔය 2012 හැලෝක විනාශ ආරම්භය ගැන කියන කතාවල් කියා තියෙන අපිට ප්‍රශ්නයක් නැහැ. ඒවා ඉතින් කෙනාගේ අදහස් නේ. උනාත් එකයි නෝනාත් එකයි. අද මේ හිත වෙන්නේ ඉතෙල්ලා. අදාතම මේ යම්කිසි උත්තරීතර බලයක් ලබා ගැනීමට ප්‍රඥාවක් දිනු කරගatiද්ද ඒ සඳහා මොකද කරන්න ඕනේ කියලා ඉලහතලා හිතන් අන්න ඒක අප්‍රමාදව කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒතර මේ බාහිර ප්‍රශ්න එකක් වාත අපිට ප්‍රශ්න වෙන්නේ නැහැ. අනවශ්‍ය ප්‍රශ්න බවලත් තේරෙන්න පටන් ගන්නවා. එතකොට අවශ්‍ය කාරණේට අපේ මනස නිදහස් වෙනවා. දැන් අනවශ්‍ය ප්‍රශ්න මේ යථාර්ථය දැනගන්නේ නැතුව ඔතන ඉක්මවා යන්නත් බැහැ. ඒක දැනගන්නේ නැත්නම් මොකද වෙන්නේ? අනවශ්‍ය ප්‍රශ්න මනසේ අවුල් කරනවා. ඒවා රැවුදෙනවා. අවශ්‍ය ප්‍රශ්නෙට ඉඩ ප්‍රශ්නාව ඇතුව යනවා. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඉවත් වෙනකොට ඒ වාර්ගියම තේරුම් අරගෙන ඒක කරගන්නත්. එතකොට අවශ්‍ය වන්නා වූ යථාර්ථයට මනස නිදහස්. නිදහස් මානසිකත්වයේ සමාධිගතයි. සමාධි හිතකින් නිුත් වෙලා ධර්මානුකූලව සීකනකොට මනසේ ප්‍රඥා පහළින් පසුතලයේ හැදිලා ඉවරයි. අප්‍රමාදව වැඩිම වේගයකින් ප්‍රඥාව නැగిලා ඉන්නේ. අප්‍රමාදව. අන්න ඒකට කටයුතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේ අනිත්‍ය කියන්නේ අනිසි බව තේරුම් අරගෙන නිතර සිහි කරන සුළු වෙන අනිත්‍ය අනිත්‍ය කිය කිටියට බෑ. දුක්ඛයි කියන්නේ කවුරුත් දකින්න දුක හිත හිතේ කියන බෑ. මෙච්චර කල් දැක්කේ නැති දුක මොකද්ද? දුක්ඛම් බය හටේන කියන බය විය යුත්තේ මොනවාද? මහා මරවුල් ටිකක් තියෙන මේ ආස්වාද ගින දෙන්න. අන්නේ ආස්වාද නැති මරවුල් වලට බය වෙන්න ඕන. ඕවා තමයි දුක් ගින්නට ඇවිදලා සොල්ලු ටික කියලා. මේ විදිහට දකින්න ඕන. දුකක් දැක්කා වින්නේ නියම ආර්ය විනී දැක්කා කියන්නේ නිකම් මේ හැර දැක්කා වගේ යන්තම් උඩින් මතෙන් දකින දැකීම ඉක්මවා ගිය දැකීම. යමක් දැක්කා කියන වචනේ ගන්න නම් ඒ යමක් කිව්වේ කුමක්ද? ඒක ගොඩ නැගින්නේ කොහොමද? ඒකේ දුකද සැපද එන්නේ? ඒක දුකක් නම් එන්නේ. ඒක සලහා මුලින් කෙලවර කරන්නේ මොන ක්‍රමෙන්ද? ඒකේ මාර්ගය මොකක්ද? ඔන්නේ හතර ආකාරයේ දැකදාට කියනවා ඒ දේ දැක්කා කියලා. ඒක තමයි ආර්ය විනී දැකීම. මල විනියක් දැක්කා වින්නේ මේ ඇහැට පේන මලවිනි 1000ක් දැක්කා වෙන්නේ. මේ මලවිනිය කියන්නේ මොකද්ද? කොහොමද මලවිනිය හටගන්නේ? මේ මලවිනිය හටගන්නේ යම් ස්වභාවයක් ඇතනම් ඒකේ ස්වභාවය ඉක්ම යන්නේ කොහොමකින්ද? ඒකට මග මොකද්ද? ඔන්නේ හතර ආකාරයෙන් දැක්ක දාට හොර කියනවා මහල්ලේ දැක්කා, ලෙඩේ දැක්කා, මලවිනියක් දැක්කා, ප්‍රයිද්දේ දැක්කා. හතර පෙර නිමිති දැක්කා කියන්නේ ඔන්න ඔහොම දකින්න ඕන. අද දකින්න විදිහේ නෑ ඔක්කොම ඔය හතර දැකලා තියෙන්නේ. නම මහබෝසත්යන් වහන්සේ 1004 පෙර නිමිති දැක්කේ ආද අපි කවුරුත් දකින්න විදිහට එහෙම නෙමෙයි. එයා නාගින් සුරං කරලා හැව නෙවෙයි මහල්ලේ දැක්කේ. ඒ නාගි 100,000ක් ඉන්නවා දැක්කත් මෙතන ඒ නගරේ. ආවේ අනික් අය දකින්න විදිහට මහල්ලෝ දැක්ක ක්‍රමෙත් නෙමෙයි බෝසත්ත්වයන් වහන්සේ මේ මහල්ලෝ දැක්ක. ඒක තමයි විශේෂත්වය. ආදී විනී ධර්ම මාර්ගය තුල යමක් දකින්නවා කියන්නේ ওই හතර ආකාරයෙන් යුතුව දකින්න ඕන. මහල්ලේ දැක්කා. ඊට පස්සේ අහනවා. ඒ කවුද මහල්ලේ? ඒ කියන්නේ අපි වාගේ හිටපුවයි නේද මහලු වෙන්නේ. ඉතින් අපිටත් ඔක අයිති නේද? අපිත් මහලු වෙන්න දැන් නේ ඉන්නේ. ඉතින් කොහොමද මහලු වෙන්නේ? ඒක වෙන්නේ මේ උපන්හිඳ නේද? උපදුරත් මහලු වෙන්න වෙන්නේ. මහලු වෙන්න හේතුවත් ඕකනේ. ඉතින් උපදුන් නැත්නම් මහල්ලේකින් දකින්න විදියක් නැහැ. එහෙනම් ඉපදෙන්නේ නැති වෙන වාගියක් හොයාගත්තොත් මහල්ලේක වෙන දුකෙන් නිදහස් වෙන්නේ.
ඒකට මොකද මාර්ගය? ඒකට මාර්ගය නම් එහි චන්දරාගයෙන් වැදිලා ඒ උප්පත්ති ඇති කරන අම්මාගක් ඇද්ද වැදීමක්. අන්නේ තෘෂ්ණාවෙන් නික්ම ගිය දාට ওই ප්‍රශ්නේ නිදහස්. කාරණා හතර දැක දාට මහල්ලි දැක්කා. අන්න බෝසතාණන් වහන්සේ දැක්ක මහල්ල. අපිත් ওই විදිහට මහල්ලි දකින්න වෙන නිවන් දකින්න. ඔහොම දැකේ නැත්නම් එහෙම නිකම් මහලු දැකලා ලෙඩ වෙනවා, හැම රැලි වැටෙනවා, හොඳ කුදු වෙනවා කිය කී හිටියට අපිට යථාර්ථය දකින්නේ. චතුරාර්ය සත්‍ය මුල් කරගෙනම දුක්ඛාරිය සත්‍ය දකින්න කිව්වෙත් ඔන්න ඕක. නිකම් දුකයි දුකයි කිය කී හිටියන් දුක්ඛාරිය සත්‍ය දකින්නේ. ඒ නිසාම තමයි අපිට අද විමර්ශන ඥානිය නැති වෙලා තියෙන්නේ. ලෙඩේක හැදුනහම ඉතින් ලෙඩේ වෙනවා, ලෙඩ වෙනවා, ලෙඩේ දුකයි කියන්නේ මේ කිව්වේ. මේ ලෙඩේ කොහොමද මේ ලෙඩේ හැදෙන්නේ? එතකොට මම කොතනද ඉන්නේ? මම ඔතෙන්ට යන්නේ නැද්ද? ඒ කයකට හැදෙන ලෙඩේ මේ කයට හැදෙන්න පුළුවන්. මේකේ තත්ත්වෙ ඉක්මවල නැහැ. එහෙනම් ලෙඩ කියන එක දුක් ගොඩක් තමයි. ඒකට හේතුව මොකද්ද? මේ කය මූ ප්‍රධානම හේතුව. මේ කය යම්ත ලෙඩ වෙන කයක් ගත නිසා ලෙඩ වෙන්නේ. ලෙඩ වෙන කයක් ඇයි හොඳයි කියන්නේ? ඒ කයට යම් චන්දරාගයක් තිබුණා නම් ඒ චන්දරාගයෙන් හටගත්ත නිසා තමයි මේ කය හැදුණ හින්දා තමයි ලෙඩ වුනේ. නැ කය හැදුන්නේ නැත්නම් ලෙඩ හැදෙන්නේ මොකේද? එයා ලෙඩේ නිදහස් වෙන්න කය නැති ධර්ම නිදහස්. කය නැති කරන්න මොකද කරන්නේ? කය හැදෙන යම් චන්දරාගයක වැඳීමක් තිබුණාද? ඒක කෙලවර කරු දාන කය නිදහස්. කය නිදහස් නම් ලෙඩෙනුත් නිදහස්. අන්න ලෙඩා හැටියට දැක්කා. මෙන්න මේ ක්‍රමයටයි දකින්නවා කියන්නේ. ඒ දැකීම ප්‍රඥාවෙන් දැකීම. පූර්ණ දැකීම. ඉතින් මෙන්න මේ විදිහට අපි තද මහලු දකින්න ඕන, ලෙඩු දකින්න ඕන, මලකුණු දකින්න ඕන, පැවිද්ද දකින්න ඕන හතර ක්‍රම. ඔය හතරම ඔය හතර ආකාරයෙන් දකින්න ඕනේ. අන්න එහෙම දැක්ක දාට තමයි නිවන් මාර්ගය පැහැදිලි. මම උඩ හොරගන්නේ.